ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 154 6 ව්‍යවස්ථා ප්‍රකාරව ඉගනගාතිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩයේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96000ක් ප්‍රසම්පාදන සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවේ පස්වන කොටස මම ඉදිරිපත් කරමි. සභානායකතුමා,
මේ වාර්තාව මුද්‍රණය කෘතයේ යෝජනක
ලිපි ලේඛන ආදී පිළිගැන්වීම කරුවග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන මන්ත්‍රීතුමා.
කතානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණය සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2020 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂක මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කාන්තා ළමා කටයුතු හා සමාජ සවිභාග ගැනීම පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
දරු අධ්‍යාපන ඇමතිතුමා.
දරු කතානායකතුමනි, 2019 වර්ෂය සඳහා යාපනයේ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශකාරක සභාපති යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2019 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
කරු ප්‍රවාහන හා මහා මාර්ග මෙත්තම
කරු කතානායකතුමනි, 190 අධිකාරී වූ තැපැල් කාර්යාල ආඥා පනතේ 7-8 වගන්ති යටත් තැපැල් ගවස සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 අගෝස්තු 9 දිනැති අංක 22.92 අධික 13 ධර්ණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකර පළ කර ලද ව්‍යවස්ථාව මම ඉදිරිපත් කරමි.
කරු කෘෂිකර්ම ඇමතුම,
2021 වර්ෂය සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳව
2019 සහ 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට යොමු කළ යුතුය යෝජනා කරමි.
දරු ඇවිලි කර්මාන්ත මාතුම,
අජේ ගිනුම් පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වැවිලි අමාත්‍යාංශයේ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු විපක්ෂ නායකතුමනි,
ස්තුතිය ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම ඔබතුමාගේ මැදිහත් වීමෙන් පහුගිය පලාත දවසේ අපේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාටම ඉතාමත්ම වැදගත් අවස්ථාවක් උදා කරලා දුන්නා. මහා බැංකුවේ අධිපතිතුමාව පාර්ලිමේන්තුවට කැඳවලා එතුමා දකිණාකාරයට රට යා යුතු ඉදිරි ආර්ථික ගමන පිළිබඳව ඉතාමත්ම වැදගත් විශ්ලේෂණයක් කරා. මන් සතුව තියෙනවා මේ ප්‍රින්ට් අවුට් එක, මම ඊයේත් මගේ කතාවේදී සඳහන් කරා. මම හිතන්නේ 225 දෙනාම මේක හොඳට අධ්‍යයනය කරලා හොඳ අවබෝධයක් ලබා ගත්තොත් හොඳයි. මොකද මේ අවස්ථාවේ අපි විපක්ෂයක් හැටියට අඩුපාඩුකම් වැඩි පෙන්වලා දෙනවා වගේම මම නැවත නැවතත් කියන්න කැමති, අපි විපක්ෂයේ ඉඳගෙන රට යහමකට ගෙන යන ආණ්ඩුව ක්‍රියාත්මක කරන සාධනීය ප්‍රගතිශීලී වැඩ කටයුතු වලට අපේ සහයෝගය ලබා දෙන්න. ඒ සහයෝගය ලබා දෙන්න මැති යමති තනතුරු වරදාන වරප්‍රසාද ලබා ගන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ අවස්ථාව උදා කරලීම පිළිබඳව. ඒ වගේම ඒකෙන් පැන නැගුණු වැදගත් කාරණාවක් පිළිබඳවත් ගරු කථානායකතුමාගේ අවසරය පරිදි මං ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ගරු කථානායකතුමනි, රට යන ඉදිරි ගමන පිළිබඳව යම් කිසි මූලික අවබෝධයක් එකඟතාවයක් අපි සියලු දෙනා සතුව තිබිය යුතු වගේම ගරු ජනාධිපතිතුමාගේත් ගරු අග්‍රාමාත්‍යතුමාගේත් ගරු මුදල් ඇමතිතුමාගේත් මහා බැංකුවේ අධිපතිතුමාගේත් ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය පාර්ශවෙත් පොදු එකඟතාවයක් පොදු අවබෝධයක් පොදු ගමනක් තියෙන්නට ඕන. හැබැයි ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලට ඒ ලබා දුණු අවස්ථාවේ මම දැක්ක දෙයක් මම මේ කියන්නේ. ඇත්තටම අපේ මහබැංකු අධිපතිතුමාට චෝදනාමුකෙන් විවිධ කරුණු කාරණා ඉදිරිපත් කරලා ඇත්තටම එයා මේ රස්සාව හොයාගෙන ආවේ නෑ. රිටයර් වෙච්ච මිනිස්සයව ඔස්ට්‍රේලියාවේ ඉඳලා අපි ගෙන්න ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන්න ගත්තා. මොකද එතුමා තමයි මේ තැනට සුදුසුම කියලා. මේ ඇත්තටම ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමත් සුදුසුයි. මෙතුමත් සුදුසුයි. මේ නිවැරදි තීන්දුවක් ගත්තේ. ඒ වගේම මුදල් අමාත්‍යංශයට හොඳ ලේකම්වරයෙක්පත් කරලා තියෙනවා. ඉතින් හොඳ දෙයට හොඳයි කියනවා. නමුත් ගරු සභානායකතුමනි, මේක හරිම කැතයි. මන්ත්‍රීවරයෙක් යොදවලා මෙයා ද්විත්ව පුරවැසියෙක්, මෙයා අරකයි, මෙයා මේකයි, එක එක චෝදනා. හැබැයි මම හිතුවා එතනින් ඒක නතර වෙයි කියලා ගරු කථානායකතුමනි. එතනින් නතර වුණේ නැහැ. ඊයේ සභාගර්භයේ මේ ආණ්ඩු පාර්ශවයේම විනාඩි 20ක කාලයක් අරගෙන මේ මොකද්ද හැල්ලක් නිර්මාණය කරලා මේ මහ බැංකුවේ අධිපතිතුමා තමයි රට බංකොලොත් භාවයට ඒ තනි තීන්දුව ගත්තේ කියන මතය එහෙම ඍජුව කිව්වේ නැහැ. වක්‍රව හීන් නූලෙන් දන්නවනේ ඉතින් ඒක කියන පුද්ගල දිය ඇටින් ගින්දර ගෙනියන කට්ටිය කියලා. හීන් නූලෙන් මේ මතය නිර්මාණය කරන්න යන මම කරුණා කරලා කියනවා මෙහෙම ගියොත් නම් රටට හරියන්නේ නැහැ. කරුණා කරලා මේ එකමුතු භාවය දැන් ඔබතුමත් කියනවානේ සර්වපාක්ෂික ආණ්ඩු කියලා. ඔක්කොටම ඉස්සලා ජනාධිපතිතුමයි අගමැතිතුමයි මුදල් ඇමතිතුමයි ඔබ සීලු දෙනා පිළිබඳ යම් එකඟතාවයක් තියෙනවා මහ බැංකුවේ අධිපතිතුමා පිළිබඳ. මේක මේ කැපකිරීම කළා මේ රටට ආපු මිනිස්සයව ආපහු යවලා මේ තමන්ගේ ගජමිතුරෙක්ව ඔය තනතුරට දාගන්න කරන කුමන්ත්‍රණයනේ. එකක් මම කියන්න කැමතියි, ඔන්න ඔය වගේ නාට්‍ය නිසා තමයි අපිට හිතන්නවත් බැරි මේ 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 සර්වපාක්ෂික ආණ්ඩු ගැන හිතන්නවත් බැහැ. අනික් කාරණාව මම ඔබතුමාට කියන්න කැමතියි ගරු සභානායකතුමා ගරු කථානායකතුමා එකඟ වේ. අපේ හර්ෂද සිල්වා මැතිතුමා බොහොම වැදගත් විදිහට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා බොහොම වැදගත් විදිහට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. කොහොමද මේ මේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඒ එදා දවසේ? They were behaving like hooligans. අර මහ බැංකුවේ නිලධාරීන් ඇවිල්ලා හිටියා පුදුමයක් පුදුමයක් නෙවෙයි නෙමේ 225 එක ගොඩට දාලා තියෙන විදිය රස්තියාදු කාර්යය වගේ ඩප්පි කාර්යය වගේ මහානිකම් කාණු කටවල් තිබුණේ වෙන වචන නැහැ කියන්න. ඒ නිසා මේ හර්ෂද සිල්වා මැතිතුමා නැගිටලා ගියා යන්න. මං ගරු කථානායකතුමනි මේ ඔබතුමා කරපු හොඳ දෙයට ප්‍රශංසා කරන අතරතුරම මං එකක් කියන්න කැමතියි. අපිත් ලැජ්ජ වුණා අර මහ බැංකුවේ නිලධාරීන් අපේ mantri වෘද්ධිහා බලාගෙන පුදුමයටපත් වුණා. මේගොල්ලද මේ ව්‍යවස්ථාදායක ඉන්නේ කියලා. ඒ නිසා එකක් මම කියන්නම්, කරුණා කරලා මහ බැංකුවේ අධිපතිතුමාව කුමන්ත්‍රණකාරී විදිහට ඉවත් කරන්නට යනවනම් එහෙම දෙයක් තියෙනව නැහැ කියන්න එපා. බොරුවට නැගිටලා බොරු කතා ගහන්න එන්න එපා. එහෙම දෙයක් තියෙනවා. ඒක අපි දැක්කා එදා කථානායකතුමාගේ සාකච්ඡාවේදී. එතුමත් මන් දන්න ඒක පිළිගන්න එතුමා. එතුමටත් ලැජ්ජාවක් හිතුණා. මේ 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 නන්දලාල් වීරසිංහ මැතිතුමා ද්විත්ව පුරවැසියෙක් කියලා මේ නොදන්න මිනිස්සේ ප්‍රකාශ කරානේ. ඒකේ දිගු ඊයේ ක්‍රියාත්මක වුණානේ. එහෙම කරන්න එපා. මොකද මේ රට ගොඩන ගන්නට නම් ඔක්කොටම ඉස්සෙල්ලා ආණ්ඩුවේ එකඟතාවයක් තියෙන්න ඕනේ. ඉතින් මම නැවත නැවතත් කියන්න කැමතියි, අපි විපක්ෂයේ ඉඳගෙන කමිටු වැඩපිළිවෙල හරහා අපි සූදානම් රජය කරන නිවැරදි දෙයට උදව් කරන. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ සභා ගර්භය තුල බොහොම පැහැදිලිව වර්තමාන ජනාධිපතිතුමා අගමැතිතුමා හැටියට ප්‍රකාශයක් කරා කෝපා පබ්ලික් ෆයිනන්ස් සභාපති දුර විපක්ෂයට ලබා දෙනවා කියලා. නම් හිටම්ම කිව්වා. ඒවට එකඟ වුණා. ජරු කතානායකතුමත් ඒකට එකඟ වුණා. මේ තමන්ට දේශපාලනික වශයෙන් අමාරු වෙලාවේ එක මතයක් දරන්නටත් වැඩේ පොඩ්ඩක් සංසිඳනකොට ඒ කරපු ප්‍රකාශයෙන් ආපස්සට යන්නත් එහෙම කරන්න එපා. ඒක වැරදි. ඒක වැරදි පූර්වාදර්ශයක්. ඉතින් නැවත නැවතත් මම කියන්න කැමති ගරු කතානායකතුමාට ඉතාමත්ම හොඳ දෙයක් ඔබතුමා කරේ. මම කියනවා හැකියාවක් තියනවා නම් මසකට වරක් හරි ගෙන්නලා මෙහෙම සාකච්ඡාවක් තියෙන එක රටට වරදක් වෙන්නේ නැහැ. ඒක බොහොම හොඳ දෙයක්. හැබැයි ඒකට සහභාගී වෙනකොට මේ රස්තියාදු කාර්ය වගේ හැසිරෙන්න එපයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. බොහොම ස්තුතියි.
කතානායකතුමනි, මට අමාත්‍යංශයේ වැඩ කටයුත්තක් නිසා එම දේශනෙට සම්බන්ධ වෙන්න බැරි වුණා. නමුත් වර්තමාන මහ බැංකු අධිපතිතුමා නියෝජ්‍ය අධිපතිවරයා හැට කටතුන්න අවදී ඉන්නලා ඒ කාලය අපි දන්න. ඊළඟට එතුමාගේ වෘත්තික භාවය පිළිබඳවත් අපි දන්න. ඉතින් මේ අද රටේ මතුවෙලා තියෙන ප්‍රශ්නය ආර්ථික විද්‍යානුකූලව මූලධර්මයන් මත තමයි මේ විග්‍රහයන් සිදු කරන්නේ ආර්ථික විද්‍යාඥයෝ. අපේ හර්ෂසිරිලා මැතිතුමත් එහෙමයි. ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම ඒ පිළිබඳව ආර්ථික විද්‍යා මූලධර්ම පිළිබඳ සංවාදයන් තියෙන්න පුළුවන්. සමහර තව මහාචාර්යවරු විවිධ මත අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒ විශ්ේ කරන අය තමයි දැන්නේ ඒ හිතෙන්නා වූ බැරෑරුම්කම සහ මොන දිල තියෙන தத்துவෙත්. ඒ නිසා ඒ පිළිබඳ කරපු විග්‍රහය පිළිබඳව අපේ ස්තුතිය අපි පුද කරන්න ඕනේ කරපු ආර්ථික විග්‍රහයන් පිළිබඳව. ඒ වගේම ගරු උපක්ෂ නායකතුමනි, මේ සභාවේදීත් ඔය தத்துவය දකින්න අපි උදේට ස්ථාවර නියෝගය යටතේ යම් ප්‍රශ්න මතු කළා. එවැනි තියෙනවා. ඉතින් ඒවා අපි සමනය කරගන්න ඕනේ. මොකද ඒක අපේ ස්ථාවර නියෝගය යටතේත් වගේම යම් අයට චෝදනා එල්ල කරනකොට ඒ චෝදනා එල්ල කිරීමට ප්‍රථමයෙන් ඒවා ඉතිහාසය පිළිබඳව දැනගෙන තින්නත් ඕනේ. දැන් සමහරු එහෙම නොදැන කතා කරන අවස්ථා තියෙනවා. නමුත් මම හිතන්නේ අපි කවුරුත් අද රට වැටිත් වෙන தத்துவෙන් ඉහළට එන නම් ආර්ථික විද්‍යානුකූලව විද්වතුන්ගේ සහය, මහජන නියෝජිතින්ගේ සහය, සියලු පාර්ශවවල සහයවලක ලබාගෙන යෑමේ අරමුණින් තමයි ලබන සතිය වෙනකොට ගරු කතානායකතුමනි ස්ථාවර නියෝග පිළිබඳ කමිටුව අද රැස් වෙනවා දෙකහමාරට. ඒ රැස් වුණ හැම පස්සේ අපි බලාපොරොත්තු වෙනවා තව කමිටු තුනක් වේසන්ස් මීන්ස් SOEs පිළිබඳව, රිස්ට්‍රක්චරින් පිළිබඳව, වැන් බැංකින් සෙක්ටර්, මේ තුන පිළිබඳවත් ෆයිනෑන්ස් කමිටි එක වගේ කමිටි එකක් ආරම්භ කරන්න මම දැන් ෆයිනෑන්ස් කමිටි එක ආරම්භ කළේ මේ රයිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති දුරේ දරන කාල සීමාව තුළදී. ඉතින් ඒ නිසා ඒව අවශ්‍ය වෙනවා. ඒව තමයි තවදුරටත් සිදුවන්නා වූ වර්ධනය. ඊළඟට ආංශික කාර්යසභා 17ක් පිළිබඳවත් අද ඒ අවශ්‍ය සංශෝධන පිළිබඳව සාකච්ඡා කරන්න සාවර කමිටුවේ අපි සාවර නියෝග පිළිබඳව කමිටුවේ රැස්වීමකුත් පැවැත්වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ සත්‍ය දෙක තුළදී හැකිතාක් දුරට මේ කමිටු සක්‍රිය කළා. ඒ විපක්ෂෙත් ආණ්ඩු පක්ෂෙත් ඒ සභාපති දුර සඳහා විෂයන් අනුව යම් විෂයන් පිළිබඳව යම් ප්‍රවීණතාවයක් තිබෙන වෘත්තික භාවයක් තිබෙන පිරිස් ඉන්නවා මේ පාර්ලිමේන්තුව තුළ. ඒ අයට අවස්ථාව ලැබෙනවා විපක්ෂ විපක්ෂ ભેදයකින් තොරව යාංශික අධීක්ෂණ කාරක ස්වභාවයේ සභාපති ධුරය දරන්නේ. එතන විශාල වැඩ කොටසක් එනවා. ඒක සමහරට නැවුම් අත්දැකීමක් වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මම බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ අපි කතානායකතුමත් සමග සාකච්ඡා කළා විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ආංශික කාරක සභා ක්‍රමය. ඊළඟට මහා බ්‍රිතාන්‍යයේ තිබෙන ක්‍රමය පිළිබඳව මේ පිළිබඳව යම් ආකාරයක අවබෝධයකුත් ඇතිව මේ කටයුතු ආරම්භ කරන්න මම හිතන්නේ. එතකොට තමයි ගරු විපක්ෂ නායකතුමා සඳහන් කරපු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් ආණ්ඩු පක්ෂයත් අපේක්ෂා කරන ආකාරයෙන් අපිට පුළුවන් වෙන්නේ මේ අපි ඔක්කොම සමූහයක් හැටියට අපි යම් කාල සීමාවක් තුළදී මේ තින තත්වයෙන් ඉහළට ගෙන එන්න දැන් IMF එකේ ලැබුණු ධනාත්මක පැත්ත, පොසිටිව් පැත්ත. ඒ වගේම පෙරේදා ආසියානු සංවර්ධන බැංකුවෙන් ආපු ඒ පොසිටිව් පැත්තේ නිවේදනය. ඉතින් මේවා ඔක්කොම අපි එකට අරගෙන අපි සියලු දෙනාත් එක්කම මේකෙන් ඉස්සරහට යන්න ඕනේ. එහෙම නැත්නම් මම හිතන්නේ කවුරු බලයට ආවත් ඉදිරි කාල සීමාව තුළදී මේ තත්ත්වයන් ඊට වඩා දුෂ්කර වෙන්න පුළුවන්. ඒක අපේ වගකීමක් හැට සැලකලා අපි මහජන නියෝජිතට ඒක කරන්න අපි සූදානම් කියන එක සඳහන් කරන්න ඕනේ.
ඔව් විපක්ෂ නැයි
දැන් ආංශික අධීක්ෂණ කාර්ක සභා ඒව යෝජනා කරන්නේ ආණ්ඩුව. ඉතින් මම ගරු අගමැතිතුමාට කීපසකයක් කිව්වා ආණ්ඩුවේ යෝජනාට ඉදිරිපත් කරන්න, ජාතික සභාවේ යෝජනාත් ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අඩු වැඩි වශයෙන් අපිට ඒක එහා මෙහා කරගන්න ඉට්ස් ප්‍රපෝසල් ඇද ගාබන්. සෝ දේ මස් සබ්මිට් ද ස්ට්‍රක්චර්. ඒක අනිත් එක, අනිත් එක මම ඔබතුමාට කියන්න ඕන අපිට අවශ්‍ය කෝපයන් කෝපයක තමයි. මොකද ඔබතුමා පොරොන්දු දාන මේ පාර්ලිමේන්තුවේ අපිට දෙනවයි කියලා. You promised. ඔබතුමා කාගේකවත් අහන්න ඕනේ ඒක අපිට දෙන්න. මේ පාර්ලිමේන්තුව පාලනය කරන්නේ ඔබතුමා. ඉතින් මේ පාර්ලිමේන්තුවේ ගෞරවයේ කීති ආරක්ෂා කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අවසාන වශයෙන් අපේ පාර්ලිමේන්තුව තක්සේරු කරන ආකාරය ගැන මම කඩගාටු වෙනවා. ආණ්ඩුකාරවරයා එන්න කලින් පුවත්පත් කළ තිබ්බා Is the governor's visit worthwhile? ආණ්ඩුකාරයාගේ මේ ගමන වෙනසක් කරන්න පුළුවන් වෙයිද මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු දිහා බැලුවම කියලා පුවත්පත් වල කතු හැකි තිබ්බා. මහබැංකුවේ අධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ එන ගමන Is it worthwhile? මේක අවශ්‍යද? මොකද මේකේ ඉන්න මන්ත්‍රීවරුගේ දැනුම ගැන අපිට අවතක් සේරුවක් තියෙනවා කියලා කතු හැකි තිබ්බා. ඉතින් ඇත්ත වශයෙන්ම ඔබතුමා එදා බුලාසනේ හිටියේ. ඔබතුමා එක පාලනය කරන්න තිබ්බනේ. ඔබතුමා මමත් ප්‍රශ්නයක් ඇහුවා. ඊට පස්සේ හර්ෂා මැතිතුමත් ඇහුවා. ඔබතුමා පාලනය කිරුවේ නැහැ. ඉතින් ඒක මගේ අපි ආවේ සහයෝගය දෙන්න. අපි ප්‍රශ්න ඇහුවේ රට වෙනුවෙන්. දේශපාලන ප්‍රශ්න නෙවෙයි. Thank you.
මම ඒ සම්බන්ධයෙන් නැවත කතා කරන්න යන්නේ නැහැ. මොකද අපි මෙතන රටක් හැටියට ආණ්ඩුවයි විපක්ෂයයි යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා ඉන්නවා මේ ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ කියලා. ඒ කරන්න දේශපාලන සහයෝගය ලබා ගන්න ඕනේ. ඒක ලබා ගන්න බෑ එදා හැසිරිච්ච විදියට නම්. මෙතන මේ ප්‍රශ්නයක් තියෙනවා මේ මහ බැංකුවේ අධිපතිතුමා මේ Tamanට ඕනවට ඕන කමෙන් බලෙන් මේ රට බංකොලොත් කරා කියලා. ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍ය කතාවක්. මොකද පාර්ලිමේන්තුව දැනුවත් කරේ නෑ කියන කතාව තියෙනවා. ඇත්ත වශයෙන්ම 2020 ඉඳලා මේ පාර්ලිමේන්තුවේ අපි ඇහුවා එවකට මුදල් ඇමතිවරයාගේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නිවාඩ් කබ්‍රාල් මැතිතුමා කොච්චර මේ රටේ මේ විදේශ සංසිඳ තියෙනවද කියලා. දැන් එදා අපි දැක්ක මහ බැංකුවේ අධිපතිවරයාගේ ප්‍රසන්ටේෂන් එකේ මාස ගාණක් තිස්සේ තිබිලා තියෙන ඩොලර් මිලියන 20යි 25යි 30යි වාගේ ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම චැලෙන්ජ් කරනවා මෙතන අපි හැන්සාඩ් එකෙන් අරගෙන බලමු මුදල් ඇමතිවරයාගේ ප්‍රශ්නවලදී නිවාඩ් කබ්‍රාල් මන්ත්‍රීතුමා ඇමතිතුමා මොකද්ද කිව්වේ. 2100ක් තියෙනවා කිව්වා, 1800ක් තියෙනවා කිව්වා, 1900ක් තියෙනවා කිව්වා. මේ පාර්ලිමේන්තුවයි මේ රටයි සම්පූර්ණයෙන්ම නොමගැරියා. ඒකයි උනේ. අපි කියපු කිසිම දෙයක් ඇහුවේ නැහැ. මම බොහෝ වෙලාවට කැන්ටිමේදී ගරු අගමැතිතුමා හම්බෙච්ච හැම වෙලාවම කියලා තියෙනවා ගරු මේ ඇමතිතුමා එවකට මේ කියන්නේ බොරු, මේ බොරු, මේ මේ රට මුලා කරනවා කියලා. සබ්‍රි ඇමතිතුමා ඉන්න නිසා එදා සඳුදා සබ්‍රි ඇමතිතුමා මට කතා කරා. මම හිතන්නේ අටට විතර කතා කරලා කිව්වා හර්ෂ අපිට මේ ලොකු ගාණක් ගෙවන්න තියෙනවා, බලන්න අතේ සල්ලි නැහනේ, මේ කියපු ගණන් නැහනේ, මේ අපිට වියදම් කරන්න පුළුවන් කියලා. පස්සේ සබ්‍රි ඇමතිතුමාට මම කිව්වා සබ්‍රි ඔයා බලන්න අපිට කොහෙන් හරි ඉන්දියාවෙන් හරි කීයක් හරි ගන්න තියෙනවා ඩොලර් මිලියන 60ක් පොඩි ගාණක් අපි හොයාගමු කියලා. මම කිව්වා සබ්‍රි ඇමතිතුමාට මතක ඇති අපි සමගි ජන බලවේගය අපිත් උදව් කරන්නම් කිව්වා. අපි කිව්වා අපි හරි ඉන්දියාවට හරි කතා කරන්නම් කියලා. ඊට පස්සේ ඇමතිතුමා මට දෙවනි පාරක් කතා කරා රෑ 9:00 කාලට විතර කතා කරලා කිව්වා හර්ෂ 60ක් නෙවෙයි අපිට 200 ගාණක් ගෙවන්න තියෙනවා, අතේ තියෙන්නේ 50යි කියලා. අපි මොකද කරන්නේ කියලා. හරි ඒ අපි විවෘතව එතුමා ඇහුවේ. හරි අපිටත් පුළුවන් හැම අවස්ථාවම අපි උදව් කරන්නයි බැලුවේ. ඊට පස්සේ තමයි එතුමා කතා කරලා මං හිතන්නේ ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා මහ බැංකුවේ අධිපතිතුමාත් එක්ක කතා කරලා මේක කරේ. දැන් මේ ව්‍යාපාරයක් අරගෙන යනවා මේ ඔක්කොම එකතු වෙලා මේ රට බංකොලොත් කරන මේ සබ්‍රි මේ නන්දලාල් වීර සිංහ එකතු වෙලා වැඩක් කරගෙන. මොකද්ද මේ කතාව? අනිත් එක ගරු කතානායකතුමනි අපේ විපක්ෂ නායකතුමා අප්‍රේල් මාසේ 9 වෙනිදා වෙන්න ඕනේ මෙන්න මේ පොයින්ට්ස් 9ක් ඉදිරිපත් කරා. පළවෙනි පොයින්ට් එක තියෙන්නේ මේකයි. Avoiding disorderly default. We need to immediately appoint global legal and financial advisors and try to go for consent solicitation with our creditors to suspend and reschedule our loan repayments. මොකද්ද අපි දීපු අවවාදෙ? එතුමා කිව්වේ මොකද්ද? එතුමා කිව්වා අර ණය හිමියන් සමග සාකච්ඡා කරන්න පටන් අරන් අපිට මේ ණය අත්හිටවන්න කැමැත්ත ඉල්ල ගන්න කියලා. ඒ කැමැත්ත ඉල්ල ගන්න සබ්‍රිය ඇමතුමාට වෙලාවක් තිබුණේ නැහැ. මොකද ඒ කැමැත්ත ඉල්ලන්න එදා හිටපු නිවාඩ් කබ්‍රාල්ලා එතුමාට හෝ වෙන කාටවත් අවස්ථාවක් දුන්නේ නැහැ කතානායකතුමනි. හරි, ඒ දැන් මේක පුදුම කතාවක්. කන්සන්ට් සොලිසිටේෂන් වලට ගියේ නැහැ. මොකද මේ මනුස්සයා මොනව කරන්නද? නන්දලාල් වීරසිංහ මොනව කරන්නද? නන්දලාල් හිටියෙත් නැහැ මං හිතන්නේ. හරි, ඉතින් ඒ නිසා අපි තාමත් මේ ප්‍රශ්නේ තේරුම් ගන්නේ නැතුව එකිනෙකාට මේ බෝම්බ ගහන්න උත්සාහ කරනවා නම් මේ ප්‍රශ්නෙන් එළියට එන්න බැහැ කතානායකතුමා. බොහොම ස්තුතියි.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ පාර්ලිමේන්තු සභානායකතුමා. ඔව්,
කතානායකතුමනි, අද ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් දෙකහමාර්ථ ස්ථාවර නියෝග කමිටුව අපි අද වාඩි වෙනවා. මම ඉල්ලන්න කැමති ඒ ස්ථාවර නියෝග කමිටුවේ ඉන්න සියලුම සමාජිකයන්ට ඔබතුමාගේ නියෝගයක් අනුව අද වැඩසටහන් සහ න්‍යායපත්‍රය කලින් යවන්න. මොකද අපිට මේ අවුරුදු දෙකහමාරක් තුල අපි කරේ ඒ ස්ථාවර නියෝග කමිටුවට ඇවිල්ලා කියනවා අපිට තව කල් ඕනේ කියලා. එතකොට අපිට සෙක්ටර් ලෝසයිට් කමිටි ක්‍රමවේදය සහ අලුත් හඳුනා දෙන ක්‍රමවේද පිළිබඳව අද අපිට තීන්දුවක් ගන්න පුළුවන්. ඉතින් අද කලින්ම ඔබතුමාගේ නියෝගයක් පරිදි සියලුම සමාජිකයන්ට දැම්ම දැනුවත් කරා නම් අද දෙකහමාරට හම්බ වෙනවා. මේ දේවල් අපි කතා කරන්න යන්නේ මේකකතාවේ අනුව තමයි අපි මේ වැඩසටහන් කරන්න යන්නේ. අද තීන්දුවක් අරන් ඊට පස්සේ බිස්නස් කමිටියකම දාන්න පුළුවන්. ඒකට එන සතිය වෙනකොට මේ වැටපිළ ක්‍රියාත්මක කරන්න පුළුවන් අපිට. නැත්නම් අදත් අපි සාකච්ඡා කරයි කල්ගනි පැයක් විතර කමිටුවේදී ඊට පස්සේ තීන්දුවක් ගන්න නැතුව අපි තව එන සතියට දායි. ඊට පස්සේ මේක තව කල්යනාක විතරයි වෙන්නේ කතානායක තුමනි. ඉතින් ඔබතුමාගෙන් බොහොම බැගෑපත් මම ඉල්ලා සිටිනවා. අද ඒ තීන්දුව ගන්න ඒ මහලේකම්තුමත් ඉන්නවා ගන්න කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ කටයුතු පාර්ලිමේන්තු න්‍යායපත්‍රයේ ප්‍රධාන කටයුතු වල අංක 1 සිට 7 දක්වා විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 8 විධිවිධාන සහ 2022 අගෝස්තු මාසයේ 29 දින පාර්ලිමේන්තු විසින් සම්මත කරලද විධිවිධානන්ගේ නිදහස් විතුවයි යෝජනා කරන්නේ.
ස්වභාවිකවද?
ආයි.
අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 2 සහ විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත සහ අද දින න්‍යායපත්‍රයේ විශේෂයේ අංක 2 සිට 7 දක්වා යෝජනා ඉදිරිපත්
කරනවා.
ඉරාන් වික්‍රමරත්න මහත්මයා.
ඔව්.
ප්‍රතේ කතානායකතුමනි, මීට වසර 2 කලින් මේ අර්බුදය ඇති වෙන්නේ ඉස්සලා ඉඳලාම අපේ මන්ත්‍රීවරු රාශියක්ම මේ ගැන දිගින් දිගටම කතා කළා. රට බංකොලොත් වෙයි කියලා. නමුත් ඒකට හොඳ ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. බයිලා කියලා දාලා රසවත් කතාවල් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකෙන් රට ගලව ගන්නත් බැහැ. හැමදාම කළේ බයිලා කියලා ජනතාව අන්දන වැඩේ තමයි කළේ. මොනවද මේ විහිළුව? මහාන්න කැමැති රට බංකොලොත් කළ මුදල් ඇමතිතුමා ළඟට ධනින් වැටිලා කතා කරන තාම මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ස්වාධීනව හිතන්න බැරි, කල්පනා කරන්න බැරි. දුප්පත් මිනිස්සුන්ට මාසික දීමනාව වැඩි කරලා තාම බිත්තර 10ක්වත් ගන්න බෑ මාසික දීමනාව වැඩි කරපු එකෙන්. අධ්‍යාපනයේ දරුවගේ මානසික තත්ත්වය බිඳිලා තියෙන්නේ අධ්‍යාපනයේ. අපි හොඳ දේ හොඳයි කියනවා, විරුද්ධ දේට විරුද්ධ වෙනවා. වසර ගණනාවකටම අපේ මන්ත්‍රීවරු මේ බංකොලොත් භාවය ගැන දිගින් දිගටම කතා කළා. රටේ අනාගතය දැක්කා. අර්බුදය අපි දැක්කා. ඒක අපි දැක්කා, ඒක එනවා අපි දැක්කා. අරගර කරන ජනතාවට දමනය කරන්න බෑ. දමනය කරන්න ඕනේ උද්දමනය. අපිට වැඩපිළිවෙලක් තියෙන උද්දමනය දමනය කරන්න. රටේ ධනය මංකොල්ල කාපු හොරු දමනය කරන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. අපිට වැඩපිළිවෙලක් තියෙනවා, ඒකටත් වැඩපිළිවෙලක් තියෙනවා. දුප්පත් මිනිහෙක්ගේ බඩට ගහපු වංචාකාරී ප්‍රෝඩාකාරී නිලධාරීන්, ඒ වැරදි නිලධාරීන් පිටිපස්සෙන් යන්න එපා. ඔය නන්දලාල් වීරසිංහ වගේ හරි අය පිටිපස්සෙන් යන්න. ඒකයි මම ඊයේ ඇහුවේ, මේ කොයි අධිපති ගැනද කතා කරන්න කියලා මම ඊයේ ඇහුවේ ඒකයි. ඉතින් මේ අය ඒ කරපු අය වග කියන්න ඕනේ, වැරදි කරපු අය. අපි ඒව කරන්න ලෑස්ති. නමුත් හොරු රකින පුහු සැලස්මක් හදලා ජනතාව අන්දලා රට බංකොලොත් කරපු පංචමහා කුරහන් නායකයන්ට නම් බේරෙන්න දෙන්න බෑ. අවස්ථාවාදී දේශපාලන ගුණ්ඩුවලට නම් අපේ කිසිම සහයක් නැහැ ඒකට. ඇත්තටම මේ අයවැය කතාවේ මේ අතුරු අයවැය බලපුවාම ණය සේවා කරන වියදම ඉහළට ගියා රුපියල් බිලියන 480කින්. රජයේ සමස්ත වියදම ගියා රුපියල් බිලියන 758කින් විතර තව 14%කින්. ණය සීමාව වැඩි කරගත්තා රුපියල් බිලියන 3200 ඉඳලා 4082 දක්වා. නමුත් මේක නොවැම්බර් මාසේ ගිය අවුරුද්දේ මේ 20-22 අයවැය ඉදිරිපත් කරනකොට මුල් තැන දුන්න ආරක්ෂාවට දුන්නා. රුපියල් බිලියන 373 රුපියල් බිලියන 376කට ගියා. නමුත් මහමාර්ගත් ඉහළට ගිහිල්ලා තියෙනවා. නමුත් ඇත්තටම අධ්‍යාපනය ඒ වගේම සෞඛ්‍යයට තමයි පහර වැදිලා තියෙන්නේ දිගින් දිගටම. ඒකෙනම් හරි ඇස්සීමක් නම් අපිට පේන්නේ නැහැ. මේක බොහොම අවාසනාවනේ. උද්දමනයේ දිහා බලපුවාම අර අගෝස්තු 31 වෙනිදා සංගණනය හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සෙන්සස් ඇන්ඩ් ස්ටැටිස්ටික්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් අර්ධ උද්දමනයේ අලුත් ඒවා ආවයි. ඒ කියන්නේ උද්දමනයේ 60%කට වැඩි කියලා කිව්වා. ආහාර උද්දමනයේ 90%කට වැඩි කියලා කිව්වා. ගිය මාසේ ලෝකේ 5 වෙනි තැන හිටියේ ස්ටැග්ෆ්ලේෂන් එකේ අපි. මම දන්නේ අද 4-3 කියන එකත් මම දන්නේ නැහැ කොයි තැනට ගිහිල්ලා තියෙනවද කියලා. 2017-2018 අඩුම උද්දමනය තිබුණේ අලුත් අවුරුද්දේ කැවුම් එක කනකොට අඩුවෙන්ම කැවුම් එකක් ගිහිල්ලා ගන්න පුළුවන් උද්දමනයක් තිබුණේ. අද ලෝකේ ඉහළම උද්දමනයට ගිහිල්ලා තියෙන්නේ අපි. අද බත්පි ගාන ගැන ඇහුවොත් සාමාන්‍ය මිනිහෙක්ගෙන් මාස් මාළු බිත්තරයක්වත් දාගන්නට බෑ. ප්‍රෝටීන් එකක් නැහැ. වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝග්‍රෑම් එකෙන් කියලා තියෙනවා 60%කට විතර මිනිස්සුන්ට අද මේ ආහාර ගැන බලපෑමක් තියෙනවා කියලා. යුනිසෙෆ් එකෙන් සඳහන් කරලා තියෙනවා දරුවන්ට පෝෂණය පිළිබඳව ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. හදිසියෙන් යමක් කරන්න ඕනේ කියන එක. මේ සතියේ මම වැඩිහිටියන් 1100කට බියලි ආහාර බෙදන්න ගියා. මම බියලි ආහාර බෙදනකොට මට ඊයේ හුඟා චෝදනාවල් ආවා. මොකද ඊයේත් ගිහිල්ලා බෙද්දා. චෝදනාව ආවේ ඇයි මේක අපේ පක්ෂයට දෙන්නේ නැහැ කියලා තමයි චෝදනාවල් ඇවිල්ලා තියෙන්නේ. පක්ෂයාට නෙමෙයි දුන්නේ. දුන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියේ සමාජිකයන්ට දුන්නේ සමාගම්වල ඉන්න අය. දුප්පත්කමට ආපුහම බඩගින්නට ආපුහම පක්ෂපාටක් නැහැ. ඕනම රජයක් දුප්පත් මිනිහෙකුට සලකන්න ඕනේ. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. ඒක තමයි අපි කරන්න ඕනේ. ඒ නිසා තමයි මේ උද්දමනයෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නය. මම දන්නවා මෙතන යෝජනා කළා කොහොමද කියලා, අපි කොහොමද උදව් කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම සමාජ සුබසාධනය කවුද මේකට වග කියන්න ඕනේ කියන එකයි මම අහන්නේ. රසායනික පොර තහනම් කරපු එකනා වග කියන්න ඕනේ. හිටපු ජනාධිපතිතුමා එක එක අය ඇවිල්ලා මේ කියන්න හදනවා පිට රට දැකලා අනුකම්පාව තියෙන්න ඕනේ කියලා. අනුකම්පාව තියෙන්න ඕනේ, හැබැයි ඊට වැඩි අනුකම්පාවක් තියෙන්න ඕනේ මේ රටේ දුප්පත් මිනිස්සුන්ට. රසායනික පොර තහනම් කරලා මේ රට දාලා තියෙන අගාධිය දිහා බලන්න, මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න දිහා බලන්න, අම්මා කෙනෙකුට අද තියෙන ප්‍රශ්න දිහා බලන්න, කොච්චර අමාරුවෙන්ද මේ අය ජීවත් වෙන්නේ කියලා. මේ දරුවන්ගේ පෝෂණය පිළිබඳව ප්‍රශ්නය පස්සේ බුද්ධි මට්ටමෙන් තමයි, බුද්ධි මට්ටමට ඒක පහරක් වෙනවා කථානායකතුමනි. ඒක ගැන තමයි අපි කතා කරන්න ඕනේ. අපේ දන්නවා ගණිතෙන් 117යි පාස් වෙන්නේ. මම නම් හිතන්නවත් කැමති නැහැ අනාගතයේදී මොනවද මේ දරුවන්ට වෙන්න යන්නේ කියන එක. කවුද වග කියන්න ඕනේ? අයවැය පරතරය වැඩි කලේ කොහොමද? කියනකොට කරන්න එපා කියලා මුදල් අච්චු ගහලා මෙතන හිටගෙන අපිට කරුණ කිව්වා. මුදල් අච්චු ගහපුවම ඉන්ෆ්ලේෂන් එක උද්දමනය ඇති වෙන්නේ නැහැ කියලා කවුද එකට බල කියන්න ඕනේ? දැන් ඉන්න මහා බැංකුවේ අධිපති නෙමෙයි හිටපු අධිපති නිවාඩ් කබ්‍රාල් උයි ඒ නිලධාරීන් වග කියන්න ඕනේ. ඒකට වග කියන්න ඕනේ. ඒකේ දෙකක් නැහැ. රටේ ආදායම ආපු ගමන්ම බැස්සුවා. 3 එකකින් බැස්සුවා 600කින්. අපි ගෙනාවා අලුත් ගෙනාවා. අපි පනතක් ගෙනාවා. ආදායම් බදු පනතක් ගෙනාවා. කථානායකතුමනි, පළවෙනි අවුරුද්දේ රටේ ආදායම 144කින් වැඩි වුණා. බදු ගෙවන ජනතාව 968,000කින් 65,000කට එක අවුරුද්දකින් වැඩි වුණා. ප්‍රාථමික ඉතිරිය මේ රට 1954 55 1992 පමණයි තිබුණේ අවුරුදු 70ක කාලයකදී 2017 2018 දී ප්‍රාථමික ඉතිරියක් මේ රටේ හැදුනා. හරි තීරණ ගන්නකොට ඡන්ද පරදින්න පුළුවන්. නමුත් හරි තීරණ ගන්නකොට රට කවදාවත් පරදින්නේ නැහැ. හරි තීරණ ගන්න ඕනේ. මේ වැරදි තීරණ අරගෙන තමයි මේ රට මේ තැනටම තල්ලු කරලා තියෙන්නේ. ඛනිජ තෙල් ගැන කතා කරනකොට කතානායකතුමනි අපි කිව්වා පිට රට ගෙවනවා නම් රුපියල් 400ක් ලීටරයකට ඒ ගාල්ට දෙන්න ඕනේ කියලා කිව්වා. ඒ ගාල්ට දෙන්න ඕනේ කියලා. ඉතින් මොනවද අපි මිල සූත්‍රයක් ගෙනාවා. මෙතනට ඇවිල්ලා hina වෙලා කිව්වා මිල සූත්‍රයක් ඕනේ නම් ආණ්ඩුවක් ඕනේද කියලා ඇහුවා. මට තාම අද වගේ මතකයි. මොකද්ද මේකේ සෙල්ලම? දැන් අවුරුදු 5කට පස්සේ මිල සූත්‍රයක් දාලා තමයි මේ ප්‍රශ්නේ විසඳගෙන යන්නේ. අපි තීරණ ගන්නවා මේ සභාවේ. ආණ්ඩු තීරණේ ගන්නවා. හුඟක් වෙලාවට ප්‍රමාද වෙනවා තීරණේ ගන්න. රට පහළට යනවා මේ ප්‍රමාදය නිසා. මිල සූත්‍රය ගැන ඉඳ hina වුණා. VAT එක එකතු කළ බද්ද අඩු වැඩි කළා. ගෙනාව පරණ ගානට අපි කිව්වා එක ගේන්න. ආදායම වැඩි කරගන්න ඕනේ නිසා ඒක ගැන අපි වැරදි හොයන්නේ නැහැ. නමුත් ඒක කරනකොට මතක තියාගන්න ඍජු බදු ප්‍රමාණය අඩු වෙනවා. අපි අලුත් ආදායම් බදු පනත ගෙනාපුවාම ඒක ගේන්න ඉස්සලහා ඍජු බදු 118යි වක්‍ර බදු 182යි එක අවුරුද්දකින් ඍජු බදු ප්‍රමාණය 125ක් වුණා වක්‍ර බදු 175ක් වුණා. මේ අයවැයෙන් වෙන්නේ අනිත් පැත්තට ඒක ආයෙත් යන්නේ. මොකද VAT එක වැඩි කළා. නමුත් ඍජු බදු ගැනදී බැලුවේ නැහැ. ඇත්ත කතාව මොකද්ද? ගෙවන්න පුළුවන් ධනපතීන් ආදායම් තියෙන අය බදු ගෙවන්න ඕනේ. ඒකේ දෙකක් නැහැ. එදා මටත් විරුද්ධ වුණා හුඟක්. ව්‍යාපාරිකයන් හැම විරුද්ධ වුණා. අද ව්‍යාපාරවලට වෙලා තියෙන වැඩේ අපි රට ගැන හිතන්න ඕනේ. මැක්‍රෝ ආර්ථිකය ගැන හිතන්න ඕනේ. ඒක අනිවාර්යෙන්ම අපි කළ යුතුයි. මම කියන මුදල් ලැබෙනතුමාට බිය නැතුව හරි තීරණ ගන්න කියලා. මේ අවස්ථාවේදී අපි රට හදන්නට ඕනේ. සමාජ සාධාරණත්වයක් තියෙන්න ඕනේ. ඔව් දුප්පත්තා ගැන හිතුවා. සමෘද්ධිය ගේනවා කියලා කිව්වා. සමෘද්ධිය හරහා දෙනවා කියලා කිව්වා. හුඟක් හොඳයි මම අඩු කරන්න කියලා කියන්නේ නැහැ. දුප්පත්තායට දෙන එක. හරිද? නමුත් සමෘද්ධි ලයිස්තුවේ නොලැබිය යුතු පිරිස සිටිනවා. 50%ක් විතර ඉන්නවා. ඒක අපි නැති කරන්නට ඕනේ. විද්‍යාත්මක පදනමින් කරන්න ඕනේ. ඒ අයට තමයි මේක දෙන්න ඕනේ. විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අගමැතිතුමනි පොරොත්තු ලේඛනය ගැන සඳහන් කළා. පොරොත්තු ලේඛනයෙන් පිට විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අයව අපි ඇතුළට ගන්න ඕනේ මේ ප්‍රශ්නය තුලදී. වියදමෙන් 122ක් යන්නේ සමෘද්ධිය බෙදීමට 122ක් යනවා වියදමෙන්. මොකද්ද මේ සෙල්ලම? අපි මේ වලින් ගැලවෙන්න ඕනේ. මේවා දේශපාලනිකරණයෙන් අපි ගැලවෙන්නට ඕනේ. ගැලවිලා ඒ මුදලක් දෙන්න ඕනේ දුප්පත් මිනිස්සුන්ට තමයි දෙන්න ඕනේ. විද්‍යාත්මක පදනමින් දෙන්න ඕනේ. කිලෝවට් පැය 60කට අඩුවෙන් මේ රටේ පරිභෝජනය කරන ජනතාව පවුල් 148යි. 148යි. විදුලි බිල වැඩි කළාට කමක් නැහැ. ඒ 148ට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. වැඩියෙන් පරිභෝජනය කරන අය. මොකද ඒ අය වැඩියෙන් පරිභෝජනය කරපුවාම තමයි අපිට ඒ සුනිත්‍ය නැත්තම් විදුලිය ජලයෙන් හුලං වලින් එන විදුලිය දෙන්නේ ඒ අයටයි. අනික් අයට දෙන්නේ තෙල් හරහා දෙන්නේ. ඒක දෙන්නේ ගල්ලන් උරහලා දෙන්නේ. ඒ අය ඒකට ගෙවන්නට ඕනේ. ඉතින් ඒ නිසා මම කියනවා 148 ගැන අපි හිතන්න ඕනේ. දුප්පත් මිනිස්සු මම කියනවා සමෘද්ධිය දෙනකොටත් ඒ වගේ විද්‍යාත්මක පදනමට පේරදෙන විශ්වවිද්‍යාලයේ මම කියෙව්වා. ඒගොල්ලන් කියනවා විද්‍යාත්මක පදනමට 148ට දෙන්න කියලා කියන්නේ. ඒ අයට දෙන්න කියලා කියන්නේ සමෘද්ධිය. ඒ අයටයි වයසට යන අයටයි කුඩා දරුවන් ඉන්න පවුල් වලට තමයි අපි ඒක දෙන්නට ඕනේ. විදුලියට ගෙවන්න ඕනේ. වැඩියෙන් භාවිතා කරන අය ගෙවන්න ඕනේ. මම අවසානයේදී මේක කියන්න කැමතියි. IMF එකත් එක්ක ගිවිසුමක් අත්සන් කළා. දැන් මේ ගිවිසුමේ තියෙන විස්තර ඔක්කොම අපි දන්නේ නැහැ. අපි IMF එකත් එක්ක අත්සන් කරපුව ගිවිසුම ගැන විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් මම කරුණු තුනක් ඉක්මනට කියන්න යනවා. එකක් ඇවිල්ලා මේ කරුණු තුන තියෙන්න ඕනේ. කතානායකතුමනි මම කියන එක මේක තිබුණේ නැත්නම් කතානායකතුමනි IMF එකේ නිල ඒක යනකොට අධ්‍යක්ෂක මණ්ඩලයට අපේ වැඩපිළිවෙළ අනුමත වෙන්නේ නැහැ. එකක් ඇවිල්ලා ඒක ණය ප්‍රතිව්‍යුහගත කරනකොට ඉතිරිය බැංකුවල තියෙන තැන්පත් කතානායකතුමාගේ තැන්පත් ඇතුළුව හරිද විශ්‍රාමික ඉතිරිය කතානායකතුමාගේ විශ්‍රාම ඉතිරියත් ඇතුළුව EPF එක සේවක අර්ථ සාධක අරමුදල මේව ඔක්කොමවල කතානායකතුමනේ වටිනාකම 50% ගිහිලා තියෙන හයිපර් ඉන්ෆ්ලේෂන් එක නිසා. ඒක ඒ වලට අත තියන්න එපා කියලා අපි කියනවා. ඩොමෙස්ටික් ඩෙට් රීස්ට්‍රක්චරින් එකේ ඒ කෑල්ලට අත තියන්න එපා. බැංකු පද්ධතිය හොලවන්න එපා. තායිලන්තය වගේ නෙමෙයි අපේ බැංකු පද්ධතිය ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් ඇති කරන්න එපා කියලා මම සඳහන් කරනවා. දෙවනි කරුණ ඇවිල්ලා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම. මම දැක්ක නිමල් සිරිපාල ඇමතිතුමා කියනවා නිමල් සිරිපාල මේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකුණන්න ඕනේ කියලා. ශ්‍රී ලංකා ගුවන් සේවාව විතරක් කවුරුත් ගන්නෙ නෑ කතානායකතුමනි. ලාභ ලබන කාගෝ හැන්ඩ්ලිං එක කේටරින් එක විකුණන්න යනවා. අපි මේකට හරිසදි සිල්වා මැතිතුමත් හිටියා. මම සභාපති හැටියට නන්දලාල් වීරසිංහ අපි මේකට යෝජනාවක් ඉදිරිපත් කළා. එදා හිටපු ජනාධිපතිතුමාට මෛත්‍රීපාල සිරිසේරට මේක සලකන්න. ශ්‍රී ලංකා ගුවන් සේවයේ තියෙන ප්‍රශ්නේ සේවකයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. සැප්තැම්බර් 1 වෙනිදා අවුරුදු 43ක සංවත්සරයේ තිබුණේ ඒගේ ප්‍රශ්නයක් නෙමෙයි. දේශපාලඥයන් වැරදි තීරණ ගත්ත නිසා තමයි ප්‍රශ්නේ තිබුණේ. ඒ නිසා මේක මම සභාගත කරන ඔබතුමාගේ අවසරය ඇතුව මේ රාජ්‍යය සලකන්න කියලා කියනවා. අවසාන කරුණ මේකයි කතා නැගතුමනි. අපේ මුදල් ලැබිතිතුමා කතා කරනකොට 34 වෙනි පිටුවේ කිව්වා පුළුල් නෛතික රාමුවක් ස්ථාපනය කරනවා. මෙම රාමුව මගින් වත්කම් ප්‍රකාශයට පත්කිරීමේ පද්ධතිය ශක්තිමත් කිරීම හා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීනත්වය වැඩි කරනවා කිව්වා. බොහොම හොඳයි, මම ඒ දෙකම ඉල්ලුවා. නමුත් ඒක මදි. හොරු අල්ලන්න ඕනේ. මෙම ක්‍රියාවලිය ශක්තිමත් කරන්න ඕනේ. මේක කරන්න ස්ටෝලන් ඇසට්ස් රිකවරි ප්‍රෝග්‍රෑම් එකේ ඒ කියන්නේ හොරකම් කරපු වගකීම් නැවත ලබා ගැනීමේ නීතිය මේ රජය ගේන්නට ඕනේ. අගමැතිතුමා නැත්තම් මේ චෝදනාව යන්නේ හොරු ආරක්ෂා කරනවා කියලා. ජනාධිපති රනිල් වික්‍රමසිංහට විතරක් නෙමෙයි අගමැති දිනේෂ් ගුණවර්ධනටත් යනවා.
හරි බොහොම ස්තුතියි අලි සබ්රි මැතිතුමා. ඔබතුමා විනාඩි 4 අමාරක් දැන් වැඩි කර තියෙන වැඩිපුර ඈ කාරණේ විතරක් කියන්න වෙන කියන්නේ
නැහැ. අසං කරනවා. මම දන්නවා මම කියනකොට ටිකක් සැරයි කියලා මම දන්නවා. හරි. එතකොට ස්ටෝලන් ඇසස් රිකවරි එකක් නෙමෙයි අන්තිමට මම මේක කියනවා. නීති වලින් විතරක් හොරු අල්ලන්න බෑ. කොච්චර මෙතන හොරු බේරිලා ඉන්නවද? හරිද? ඒකෙන් කරන්න බෑ. ඒ නිසා ක්‍රමවේදය වැදගත් වෙනවා. ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් අවශ්‍යයි. ඒක කරන්න ඕනේ. ඒක ඒක නීතිපතන දීලා හරියන්නේ නැහැ. ඒක වෙලාම නැහැ.
අලි සබ්‍රියම
තුමා. ඒක අනිත් රටවල කරලා තියෙනවා.
ගරු කතානායකතුමනි.
හරි. හරි දැන් ඒ කාරණේ කිව්වා.
ගරු.
හරි. අලි සබ්‍රියම තුමා කතා. හරි ඔබතුමා ඒ කාරණේ කිව්වනේ. හරි. ඔබතුමා කතා කරන්නේ
ගරු කතානායකතුමනි, මගේ වෙලාවෙන් ගන්න එපා. පෞද්ගලික ටිකේ ඉතාමත්ම වැදගත් කරුණු රාශියක් පිළිබඳව අපි සාකච්ඡා කරා.
ඔබතුමා විනාඩි 6ක් වැඩිපුර කතා කරලා තියෙනවා.
මගේ වෙලාවෙන් ගන්න එපා. මට කතා කරන්න තියෙනවා.
එතුමාට කතා කරන්න දෙන්න.
ගරු කතානායකතුමනි, වසර 70ක කාලය තුළ අපි බරපතලම ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙනවා කියන එක මම හිතනවා අපි සියලු දෙනාම පිළිගන්නවා. අපිට ආපසු හැල්ල බලනකොට මාර්තු 31 වෙනිදා හිටපු ජනාධිපතිතුමාගේ නිවස වටලනකොට පැය 9 දක්වා විදුලිය කපන තත්ත්වයකට වර්ධනය වෙලා තිබුණා. පෙට්‍රල් ඩීසල් තිබුණේ නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තිබුණේ නැහැ. හැමතැනම ගෑස් පෝලින් තිබුණා. පෝර තිබුණේ නැහැ. බෙහෙත් හිඟයක් තිබුණා. අපේ රේටින්ග්ස් දිගින් දිගටම පල්ලෙහාට වැටලා තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ අපිට තහනම් කලාපයක් වෙලා තිබුණා. IMF එක අපි කියන්න බොහෝ කාලයකට ඉස්සෙල්ලා ජනවාරි මාසේ කිව්වා ලංකාවේ ණය තිරසාර නොවන බව හා unsubstantiable කියන එක. එතකොට අපි කිව්වා හෝම් ග්‍රවුන් සොලූෂන් එකක් තුලින් මේකට පිළිතුරු දෙන්න උත්සාහ කරනවායි කියලා කිව්වා. මේ සියල්ල තුන අවසාන විකල්පයක් හැටියට මාර්තු මාසයේදී හිටපු ගරු ජනාධිපතිතුමා IMF එකට යන්න තීරණය කළා. 31 වෙනිදා වෙච්ච මේ මහා ජනතා කැළඹීම හේතු කොටගෙන 4 වෙනිදා අපි සියලු දෙනාට මෙන්ද කියලා සම්පූර්ණ කැබිනට් එකම ඉල්ලා අස්සුණා. මුදල් අමාත්‍යාංශය බාර ගන්න කවුරුත් හිටියේ නැහැ. දෙන අය ගන්නේ නැහැ. මට දුන්නා මං කිව්වා මං බාර ගන්න මම ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි මං බාර ගන්න ඇත්තට සුදුසු කැමැත්තක් නැහැ නමුත් ඕන මිනිස්සෙකුට බාර ගන්නයි කියලා කිව්වත් ඉන්නවනම් කවුරුත් නැති හින්දා 8 වෙනිදා 9 වෙනිදා මං නැවත බාරගත්තා මොකද IMF එකත් එක්ක සාකච්ඡා කරන ගිතාමත්ම වැදගත් හින්දා ඒ අනුව මම මේ බාරගෙන අපි වහාම ඉක්මනින් වැඩ කටයුතු කළා මූල්‍ය උපදේශකවරු පත් කරන්න තීරණය කළා නීති උපදේශකවරු පත් කරන්න තීරණය කළා ලසාඩ්ලව පත් කරා ක්ලිෆර්ඩ් චාන්ස්ලව පත් කරා IMF එකත් එක්ක සාකච්ඡාව සඳහා අපි වොෂින්ටන් එකට ගියා ඒ සාකච්ඡාවල මට අද සන්තෝෂයි අපි ආරම්භ කරපු ඒ සාකච්ඡා අද සාර්ථක වෙලා ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකට එන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා ඒ අතරතුරදී වහාම මේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ලෝක බැංකුව ADB එක AIIB එකත් එක්ක සාකච්ඡා කරලා මිලියන 800ක ඇමරිකානු ඩොලර් ක්‍රමවේදයක් අපි සකස් කරා ඒ ක්‍රමවේදයෙන් හින්දා තමයි අපිට අද ගෑස් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 90ක ප්‍රමාණයකොත් පෝර සඳහා ඇමරිකානු ඩොලර් 65ක ප්‍රමාණයකොයි බෙහෙත් සඳහා මිලියන 200ක පමණ ප්‍රමාණයකොයි දුප්පතුන් සඳහා බෙදා දීමට කෑෂ් ට්‍රාන්ස්ෆර් සඳහා මිලියන 200ක වටා වැඩි ප්‍රමාණයකොත් ලැබිලා තියෙන්නේ එහිඳ මේ වෙලාවේදී අපි කියන්නට ඕන ණය ගෙවන එක ඉතාමත්ම වැදගත් නමුත් ඔබතුමාගේ පවුලේ දරුවෝ කන්නේ නැතුව ගෙවල් වල ඉන්නවනම් බෙහෙත් නැතුව රෝහල් වල ගත වෙලා ඉන්නවනම් හෙට දවසේ ප්‍රවාහනය කරගන්න බැරි නම් තමන්ගේ මුළු මුදලම එකතු කරලා ගිහිල්ලා ණය ගෙවනවද දරුවන්ට කන්න දෙනවද කියන තීරණය අපිට ගන්න සිද්ධ වුණා. මම කියන්නට ඕන වගකීම ඇතුව ඒ තීරණය අපි ගන්නකොට මේක වෙන කාටවත් පටවන්නට එපා. සියලු දෙනාට එක්කම සාකච්ඡා කරලා ඒ ගත යුතු තීරණය ගත්තා. ඒක වරදක් තියෙනවා නම් අපි පැනලා දුවන්නේ නැහැ. මම එතකොට හිටපු මුදල් අමාත්‍යතුමා මම මට මේ යෝජනාව ආවේ මහ බැංකුවෙන්. මම වාඩි වෙලා මහ බැංකුවත් එක්ක කතා කරා. මුදල් අමාත්‍යංශය නිලධාරීන් එක්ක කතා කරා. අතිගරු ජනාධිපතිතුමත් එක්ක දෙසරයක් කතා කරා. විශේෂ මණ්ඩලයක් අපිපත් කරලා තිබුණා. කුමාරස්වාමි මැතිතුමා, ශිරෝමි කුරේ මැතිතුමිය, ශාන්ත දේවරාජන් මැතිතුමත් එක්ක Zoom එකෙන් සම්බන්ධ වුණා. අපිට උපදෙස් දුන්නු තවත් ජාත්‍යන්තර විශේෂඥයොත් එක්ක සාකච්ඡා කරා. මේ ශ්‍රේෂ්ඨයේ ඉන්න සියලු දෙනා එක්ක සාකච්ඡා කරා. හිටපු මුදල් අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරා. හර්ෂ දිසිල්වා මැතිතුමත් එක්ක සාකච්ඡා කරලා එකයි කරේ අපි තීරණය කරන්නේ නැහැ තිබුණු සල්ලි නොගෙව ඉන්න සල්ලි නැහැ ගෙවන්න ඇමරිකානු ඩොලර් මිලියන 203ක් ගෙවන්න තියෙනවා භාණ්ඩාගාරයේ තියෙන 37000යි අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීම සඳහා මිලියන 500ක් තියෙනවා ඇමරිකානු ඩොලර් ගෙවන්න එතකොට ඒව ගෙවනවද ණය ගෙවනවද මට හිතා ගන්න බෑ මම ඒ වගකීම බාර ගන්නවා මම ඒ තීරණය සියලු එකනත් එක්ක සාකච්ඡා කරලා ගත්තා නන්දලාල් වීරසිංහ මහත්මයා ඒ තීරණය මට අවශ්‍ය උපදෙස් දුන්නා නමුත් කාට හරි උහුවෙවත් කරන්නට ඕන නම් මම පැත්තකට යන්නම් එතුමාව තියාගන්න එතුමා එතුමා ගත්ත තීන්දුව තීරණ වලින් අද ජනතාවට මේ රටේ ප්‍රතිලාභ ලැබෙනවායි කියන එක මම බය නැතුව කියනවා මම බය නැතුව කියනවා බොරුවට මිනිස්සු පස්සේ යන්න එපා ඒක අසාධාරණයි කවුරු වුණත් මට ප්‍රශ්නයක් නැහැ අපි නෑ විපක්ෂය හොවා විපක්ෂනුත් කියලා තිබුණා මම දැක්කා විපක්ෂනුත් කියලා තිබුණා නමුත් අපේ අවසාන නෑ our loyalty is to the people of this country no one else will stand by that if anything which goes against our conscience we are not going to be part of this if anybody has any problem about that decision it has to be with the finance minister I was the finance minister then I am ready to face anything but don't go after on honest brave officials who have done what is best for the country he never wanted this we wanted him to come former president wanted him to come and he had come and done a job I can see there is some sort of a conspiracy to get rid of him I don't think we are in agreement with that
exactly
and I'm glad that honorable finance minister and the president of this country have stood by him working hand in hand and so many things have been happening because of those some of those decision garu kathanayaka thumani api kiyannata ona 2000 april 11 wenida wenakota ape thibunu mudal pramane අප්‍රේල් 11 වෙනිදා 24,000 මිලියන් මිලියන 24යි ඇමරිකානු ඩොලර් සංචිතය ගෙවන්න පුළුවන් ඒවා. අනිත් ඒවා තිබුණා කැබිනට් එකක අල්ලන්න බෑ බලන්න පුළුවන්. 24ක් තිබුණා අප්‍රේල් 12 වෙනිදා 30ක් තිබුණා අප්‍රේල් 18 වෙනිදා 57ක් තිබුණා අප්‍රේල් 19 වෙනිදා 13ක් තිබුණා අප්‍රේල් 20 වෙනිදා 17ක් තිබුණා ගෙවන්න තියනවා 203ක්. කොහෙන්ද ගෙවන්නේ? එතකොට අපිට තියෙන choices දෙකයි. hard default එකට යනවද? ඒ කියන්නේ එදාට ගිහිල්ලා නොකේව ඉන්නවද? එහෙම නැත්නම් announced default එකට යනවද? නෑ. announced default එකට ගියාම orderly default එකට ගියාම අපිට තියෙන වාසිය තමයි අපි ගෙවන්න කැමති මුදල් නෑ. ඉන්ද අපි සාකච්ඡා කරගමු. hard default එකට ගියාම ගෙවන්නේ නෑ. ඉතින් ඔය decision දෙක තමයි අපිට ගන්න සිද්ධ වුනේ. නැතුව සල්ලි තියාගෙන නොකේව ඉන්න decision එක නෙවෙයි අපි ගත්තේ. සල්ලි නොගෙවා ඉල්ල වැටෙනවද නැත්නම් ආයෙ ගෙවනවද කියන එක. ගරු මැතිතුමනි, ගරු කතානායකතුමනි, 2020 අපි මිලියන 4600ක් ගෙවලා තිනෝ, 21 මිලියන 4500ක් ගෙවලා තිනෝ, 2022 අප්‍රේල් වෙනකොට මිලියන 2500ක් ගෙවලා තිනෝ. එතකොට ඒ දවස වෙනකොට සම්පූර්ණයෙන්ම මහ බැංකුව විසින් ගෙවිය යුතු වගකීම් එදා වෙනකොට ACU liabilities ටික shops ටිකට private bank වලට ගෙවන්න ඕන ටික ආණ්ඩුව විසින් CPC එකට ගෙවන්න ඕන එක ආහාර සඳහා ගෙවිය යුතු එක gas සඳහා ගෙවිය යුතු වගකීම් බිලියන 2.3යි. ඉතින් මිලියන 17ක් තියාගෙන අපි කොහොමද බිලියන 2.3ක් ගෙවන්නේ? එතකොට default එක සිද්ධ වෙලා ඉවරයි. 23 වෙනිදා මාර්තු 23 වෙනිදා people bank එකේ මිලියන 22ක එකක් default කරා. 25 වෙනිදා people bank එකේ 10 මිලියන 16ක් default කරා. අප්‍රේල් 1 වෙනිදා people bank එකේ මිලියන 30ක් default කරා. අප්‍රේල් 12 වෙනිදා bank of ceylon එකෙන් 31ක් limit කරා. ඒ වෙනකොට මිලියන 99ක් default කරලා. මේ කවුරුවක්වත් ඇවිල්ලා default කරන්න දෙයක් නෙවෙයි default වෙලා ඉවරයි. තේින්ද මේ සත්‍ය තේරුම් ගන්නට ඕන එකිනිකාට බෝලේ පාස් කරන්න නැතුව. එහෙම නැතුව මේ අර්බුදයෙන් අපිට එළියට එන්නට බෑ කියන එක. අපි දන්නවා සමහර අය පක්ෂපාත ભેදවලින් තොරව තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් මත එකතැනකට එකතු වෙලා අනවශ්‍ය විදියට යම් යම් පීඩන එල්ල කරන්න උත්සාහ කරනවා. නමුත් මේ දක්වාම මම ඉතාමත්ම සන්තෝසයි. අතිගරු ජනාධිපතිතුමා මේ සියලු පීඩා ඇස්සේ සියලු පීඩන ඇතුළ මුදල් අමාත්‍යවරයා හැටියට නොබියව තීන්දුව తీරන අරන් තිනෝ. ඒ තුල ඉදිරිපත් කරපු මේ බජට් එක ඉතාමත්ම අභියෝගාත්මක බජට් එකක්. එතුමාට අපේ ප්‍රශංසාව හිමිය යුතුයි. එයට සහයෝගය දැක්වීම පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම වගකීමක්. විපක්ෂය හැටියට විපක්ෂය කියනවා මේක තමයි අපි කිව්වේ කියලා කියනවා. ඒත් ක්වොලිෆයි කරනවා මේකට සහයෝගය දෙන්න පුළුවන්ද බැරිද කියලා. මම ඉල්ලා සිටිනවා ඒක ක්වොලිෆයි කරන්න යන්න එපා. මේක හොඳ බජට් එකක්. පළවෙනි පියවර මේක කිරීම සඳහා සහයෝගය දෙන්න. මම ඉල්ලා සිටිනා ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන ඔබ සියලු දෙනා. දැන් මේ මුදල් නොගෙවා අරගෙන මොනවද කරේ? මේ 2000 අප්‍රේල් ඉඳලා අගෝස්තු වෙනකන් මහ බැංකුව විසින් බිලියන 1ක පමණ මුදලක්. හරියට කියනවා නම් ඇමරිකානු ඩොලර් මිලියන 500,959.7ක් එල් ලිට්‍රෝ සඳහා ගෙවලා තියෙනවා 52ක්. LIO සිට 62ක් ලබා දීලා තිනවා. CPC එකට 744ක් ලබා දීලා තිනවා. ලංකා කෝල් එකට 89ක් ලබා දීලා තිනවා. අනික් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා 11ක් ලබා දීලා තිනවා. ඉතින් මේවා නැත්තම් අද මේ ලංකාව පාරට බැහැලා මිනිස්සු ලිබියාවක් වෙලා රුවන්ඩාවක් වෙලා වෙනිසුවාලාවක් වෙලා ලෙබනනයක් වෙලා. ඉතින් ඒ හින්දා රුවන්ඩා එදා තිබුණු තත්ත්වේ. එම නිසා මම හිතනවා මේ අවස්ථාවේදී අපි මේ සත්‍ය තේරුම් අරගෙන යථාර්ථය තේරුම් අරගෙන සතන් පාට දේශපාලනයෙන් ඉවත් වෙලා අභියෝගයට මුහුණ දීලා ප්‍රශ්නයෙන් එළියට එන්නට ඕන. අපි ඉතාමත්ම හොඳයි එකිනෙකාට චෝදනා කරගන්න. අපි ඉතාමත්ම හොඳයි වැරද වෙන කාගේ හරි අතේ පටවන්න. අපි ඉතාමත්ම හොඳයි වගකීම බාර ගන්න නැතුව උපදෙස් දෙන්න. ඔක්කොට වඩා අමාරු දෙය තමයි වගකීම බාරගෙන වගකීම ඉටු කරන එක. ඉතින් එම නිසා තමයි අතිගරු ජනාධිපතිතුමාට අපේ ප්‍රශංසාව හිමි විය යුත්තේ. ඉතාමත්ම අමාරු කාලයකදී අභියෝග බාරගෙන ඒ අභියෝග තුලින් ඉතාමත්ම ප්‍රශස්ත අයවැයක් එතුමා ඉදිරිපත් කරලා තියෙනවා. ගරු කතානායකතුමනි, 2019 වෙනකොට අපේ විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.7යි. කොවිඩ් හේතුවෙන් හා අනිකුත් හේතු මත විදේශීය විනිමයට බලපෑම් සිදු වුණයි කියන එක අපි හැමෝම දන්නවා. ඒ කාලය තුල ඇමරිකානු ඩොලර් බිලියන 10ක ප්‍රමාණ ප්‍රමාණයක් මම කියපු ආකාරයට අපි ණය වශයෙන් ගෙවලා තියෙනවා. පෙබරවාරි මාසෙත් මේ කන්න මිනිසුන්ට බෙහෙත් නැ, කන්න කෑම නැ, පෝර ටික ආනයනය කරගන්න බෑ, පෙට්‍රල් ටික නැ, දවසකට පෑ 9ක් විදුලිය කපනවා, ඩෝංගාල ගිහිල්ලා මිලියන 500ක ISP එකක් සෙටල් කරනවා. ඒක හරි වැඩක් නේද? ඒක එක්කෝ මම දන්නේ නැ, එක්කෝ මොලේ පාවිච්චි කරන්න ඕනෝ, එහෙම නැත්නම් ඒකෙන් ආත්ම ලාභයක් තියෙනට ඕන. ඒක නෙවෙයි දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ අලුතෙන් ආපු එක නේ. ගරු කතානායකතුමනි, සම්පූර්ණ සංචිතයම අපි පාවිච්චි කරලා තියෙනවා රුපියලේ පාලනය කරගන්න. 2223. ඊපස් ඒක පාරම ඩොංගාලා තැරලා දැම්මා. ඇයි? තිබුණු සල්ලි ඔක්කොම පාවිච්චි කරලා රුපියල පාලනය කරා, සල්ලි නෑ. බාර දීලා යනකොට හිටපු අධිපතිතුමා පාවිච්චි කළ හැකි සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 17යි. කොහොමද රුපියල පාලනය කරන්නේ? කොහොමද රුපියල පාලනය කරන්නේ? රුපියල ඩොංගාලා තැරලා දැම්මා. මොන්ටරි බෝඩ් එකේ කිව්ව 230ට අතරින්න කියලා අතරලා දාලා අතරලා දාලා 400ට ගිහිල්ලා තමයි දැන් නැන්තම් 355ට අපි පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ ගත්ත නිවැරදි තීන්දු తీරන හින්දා. ඊට පස්සේ ගරු සභා ගරු කතානායකතුමනි, ඔබතුමාගේ අවධානය මම තවදුරටත් යොමු කරනවා. ඊට පස්සේ අපි කැබිනට් මණ්ඩලයට මේ තීන්දු తీරන අරගෙන ගන්න පුළුවන් සියලුම සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලයට මේක දැනුම් දුන්නා. ජනාධිපතිවරයාට දැනුම් දීලා මේක නිවේදනය කරා. අප්‍රේල් 16 වෙනිදා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මැයි 4 වෙනිදා මම එවකට මුදල් අමාත්‍යවරයා හැටියට සම්පූර්ණ පාර්ලිමේන්තුවටම මේ පිළිබඳව විස්තරයක් ලබා දුන්නා. ඒ හින්දා තමයි අද මෙහෙමවත් මුදල් ටිකක් තියෙන්නේ තව දවසක් ජීවත් වෙන්න. තාමත්ම වැදගත් ඒක තේරුම් ගන්න එක. එතකොට ගරු කතානායකතුමනි, පෞගිය කාලය තුල අපිට මේ ඩොලර් එක පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ 410ට ගියා ඩොලර් එක. ඕපන් මාකට් එකේ රුපියල් 50ක 60ක වෙනසක් තිබුණා. අද වෙනකොට 255යි. බ්ලැක් මාකට් එකෙත් යන්නේ 266ට. ඒ ප්‍රමාණයට අපිට අඩු කරගන්න සිද්ධ පුළුවන්කම තිබලා තියෙනවා. අපිට අද ෆෝල් ටික ඉම්පෝට් කරන්න හැකියාව තිබුණා. ගෑස් ටික ගෙන්න ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඕපන් මාකට් එක අපි සම්පූර්ණයෙන්ම ඕපන් account එක වහලා දැම්මා. ගෙනිය ලංකාවට ගෙන්නන අනවශ්‍ය දේවල් import restrictions ගෙනාවා. අපනේ අනේ අනේ ආනයනේ අතර තියෙන පරතරය අඩු කරලා තියෙනවා. ඒක හේතු කොටගෙන රුපියල යම් ප්‍රමාණයකට අපිට පාලනය කරගන්න හැකි වෙලා තියෙනවා. ඒ හින්දා මම හිතනවා ඉස්සරහට අපිට යනකොට අපිට remittance ටික ලැබෙනකොට අපිට IMF එකේ පළවෙනි draw එක ලැබෙනකොට අපිට ADB එකෙන් පළවෙනි draw එක ලැබෙනකොට අපිට World Bank එකෙන් ඊළඟ ප්‍රමාණය ලැබෙනකොට මම විශ්වාස කරනවා රුපියල 300කට විතර වටලා අඩු කරලා උද්දමනය පාලනය කර ගැනීම සඳහා ලොකු හැකියාවක් තියෙනවායි කියල. ගරු කතානායකතුමනි, ඒ අනුව අපි බලන්නට ඕන. ඒ සන්දර්භය තුල තමයි මේ decision එක ගත්තේ. ඒක මගේ වගකීම. අපිට වගකීම් වලින් පැනලා යන්න බෑ. වෙන කාට හරි බෝලේ බාස් කරන්නත් බෑ. මේ ඒ වගකීම් අපි බාර ගන්න කැමති වෙන්නට ඕන. එහෙනම් මම මේ සම්බන්ධයෙන් නිකුත් කරලා තියෙන නිවේදනයක් සභාගත කරනවා ගරු කතානායක. ගරු කතානායකතුමනි, 2021 වර්ෂයේ ගිණුම් මනුව අපේ ආදායම දල වශයෙන් බිලියන 1600ක් විතර. අපේ වියදම බිලියන 3800ක් විතර. සරලව කියනවා නම් අපේ ආදායම මිලියනයක් නම් වියදම බිලියන 2.4යි. ඒ කියන්නේ අපේ ආදායම බිලියන 1.6ක් නම් වියදම දල වශයෙන් බිලියන 4000. ඉන්ද ඒ 4 2.4 ගුණයකින් මේක සිද්ධ වෙලා තියෙනවා. මොකද මේකට බලපෑ හේතු? ගරු කතානායකතුමනි, බදු ආදායම අඩු වෙලා තියෙනවා. විදේශ ප්‍රේෂණ අඩු වෙලා තියෙනවා. විදේශ සංචාරකයන්ගේ අඩුවක් තිබෙනවා. විදේශ ආයෝජන හීන වෙලා තියෙනවා. කෘෂි නිෂ්පාදනය කඩා වැටලා තියෙනවා. බලාපොරොත්තු වූ තරඟකාරී අපනයන ආර්ථික රටාව කඩා වැටලා තියෙනවා. ඒ හින්දා අපි බලාපොරොත්තු වුණු ප්‍රගතිය අත්කර ගන්න බැරි වෙලා තියෙනවා. අතිවිශාල රාජ්‍ය සේවයක් අපිට තියෙනවා. 1994 දී රාජ්‍ය සේවය ලක්ෂ 6යි. අද වෙනකොට රාජ්‍ය සේවය ලක්ෂ 15යි. නිදහස ලැබෙන විට අපේ රාජ්‍ය සේවකයෝ හිටියේ 100කට එක්කෙනයි. අද ඉන්නවා 14 දෙනෙකුට එක්කෙනෙක්. සේවාවේ වෙනසක් නම් අපිට පේන්නේ නැහැ. පාඩු ලබන රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. අතිවිශාල පොලි මුදලක් අපි වාර්ෂිකව ගෙවනවා. පඩි වලටයි පෙන්ෂන් වලටයි සමෘද්ධි වලටයි පොන සාධාරණණයෙ ගෙව්වම ආදායම එතනින්ම කැපිලා යනවා. ණය ගෙවන්න ණය ගන්න වෙලා තියෙනවා. එක එක වෙනෙවෙන් තැන් වලින් ණය අරගෙන අපි මේක ගෙවලා තියෙනවා. දැන් එකපාරටම ණයකාරයෝ ඇවිල්ලා අපේ ඉල්ලනකොට අපේ නම ක්‍රිප් එකට ගිහිල්ලා තියෙනවා. ක්‍රිප් එකට ගිය හින්දා අපිට කවුරුත් දැන් ණය නොදෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ තත්ුනේ ඊයේ පෙරේද නෙවෙයි. අප්‍රේල් 12 වෙනිද නෙවෙයි. ඊට ඉස්සෙල්ලාම දිගින් දිගටම අපේ රේටින්ස් ටික අඩු කරගෙන ගිහිල්ලා අපි අන්සස්ටේනබල් කියන තත්ත්වයට ඇවිල්ලා කැපිටල් මාකට් එකෙන් අපිට රිකවර් කරගන්න බැරි තත්ත්වයකට අපි පත් වෙලා තියෙනවා. මේක වෙනස් කරගන්නට ඕන. බදු අඩුවීම දෙආකාරයකට වෙනවා. එකක් ඍජු බදු, අනිත් එක වක්‍ර බදු. ඍජු බදු තමයි ආදායම් බද්ද, වක්‍ර බදු තමයි වැට් ඇතුළු අනිකුත් බදු. කරු කතානායකතුමනි, 1978 81 වර්ෂයේ දලදාතික නිෂ්පාදනයේ 120ක් 21ක් බදු හැටියට ලංකාව ආය කරගත්තා. ක්‍රමක්‍රමයෙන් මේක අඩු වෙලා ගිහිල්ලා මේ අවුරුද්ද වෙනකොට දලදාතික නිෂ්පාදනයේ 8.3% ප්‍රමාණයකට බදු අඩු වෙලා තියෙනවා. එහෙම රටක් පාලනය කරන්නට බෑ. රටක් අනිවාර්යයෙන්ම කඩාවැටෙනවා. මේ බදු ප්‍රතිශතය දල වශයෙන් අවම වශයෙන් මධ්‍ය කාලීනව 15කට 16කට වැඩි කරන්නට ඕන. දීර්ඝ කාලීනව 18කට 20කට යන්න ඕන. එතකොට තමයි මේ ප්‍රතිලාභ ලබාගෙන අපිට අධ්‍යාපනයට යොදවන්න පුළුවන් වෙන්නේ. යටිතල පාසිකම් වලට යොදවන්න පුළුවන් වෙන්නේ. සෞඛ්‍යයට යොදවන්න පුළුවන් වෙන්නේ. දුකී දුප්පත් ජනතාව ආරක්ෂා කරගන්නට පුළුවන් වෙන්නේ. දුකී දුප්පත්කම කියලා කියන්නේ අපි සැමරිය යුතු සෙලිබ්‍රේෂන් එකක් නෙවෙයි. හතුරෙක්. ඊට විරුද්ධව අපි සටන් කරන්නට ඕන. දිලිඳු භාවය නැති කරන්නට ඕන. ඔව්ව තව තවත් දිලිඳුම් කරන එකෙන් ඒකට විසඳුමක් නෙවෙයි. අර ජපානයේ කියන ආකාරයට මාළුවෙක් කරන් දෙන්නට හොඳ නැහැ උන්ට. බිලීපිත්තක් දෙන්නට ඕන. ඉතින් අධ්‍යාපනය තුලින් වෘත්තීය පුහුණුව තුලින් රස්සාවක් හොයාගන්න ක්‍රමයට උන් යත් කරන්නට ඕන. නැතුව දේශපාලඥය හෙංචයියම් බවට පත් කරලා හැමදාම කෑම ටිකක් ලබා දීලා හැමදාම සහනාධාර දීලා මේ රට ගලව ගන්නට අපිට හම්බ වෙන්නේ නැහැ කියන එක අපි කියන්නට ඕන. ගරු කතානායකතුමනි, මම මෑතකදී සිංගප්පූරුවේ ගරු විදේශ ඇමතුමා හම්බුණා. එතුමා කියනවා, ඔබ දන්නවද අපේ රටේ ආදායම් වියදමේ වැඩිම කොටස, වැඩිම ප්‍රමාණය හම්බ වෙන්නේ ආදායම මොකෙන්ද කියලා? අපේ රට ආයෝජනය කරලා තියෙන ව්‍යාපාර වලින් ලැබෙන ඩිවිඩන්ස් වලින්. ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවද අපේ රටේ ආදායමෙන් වැඩිම ප්‍රමාණයක් යොදවන්නේ මොකටද කියලා? අපි ගත්ත ණය වලට ගෙවන පොලියට. ඉතින් ඔතන තමයි තියෙන වෙනස. එහෙනම් මේ ක්‍රමයෙන් අපි එළියට එන්නට ඕන. දුප්පත්කම දේශපාලඥයන්ගේ ආයුධයක් කරගන්න ඉඩ දෙන්නට හොඳ නැහැ. දිලිඳුකම පිටියේ පිටු දැකිය යුතු සතුරෙකු වශයෙන් හඳුනාගෙන ඒක වවාගෙන කවන මෙවලමක් කර ගැනීම අතහැරලා දමිය යුතු.
You have taken 3 minutes extra.
කරු කතානායකතුමනි, මට තව මිනිත්තු දෙකක් දෙනවද? කරු කතානායකතුමනි, ඉංග්‍රීසියෙන් කියනවා there is no such thing as free lunch. කවුරු හරි නිකම් මොනවාරි දෙනවා නම් ආපස්සට මොනවාරි ආය අරගන්න. එම නිසා ගරු කතානායකතුමනි, මේ අයවැය තුල ඍජු බදු 40%, වක්‍ර බදු 60%, තමයි ලෝකයේ තියෙන අනුපාතය. ඒක නිවැරදි කර ගැනීම සඳහා බදු අය කර ගැනීම වැඩි කර ගැනීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. අවසාන වශයෙන් ගිය අවුරුද්දේ ලංකාවේ බදු ෆයිල් තියෙන්නේ 244,101. ඒකනි රිටර්න් එවලා තියෙන්නේ 31,000යි. මිලියනකට වඩා ටැක්ස් කෙවලා තියෙන්නේ 1,000යි. කොහොමද රටක් හදන්නේ? දැන් අපි හැමෝම කියන්නේ හැමෝටම වගකීමක් තියෙනවා තමන්ගේ ප්‍රමාණයෙන් මේක කරන්න ඕන කියන එක. කැපුවෙක් නෙවෙයි, තියෙන හැරි ගෙවන්නකෝ. තියෙන ටික ගෙවන්න. ඔව්. ඒ අනුව ගරු කතානායකතුමනි, ඒ අනුව නෑ, කපපු එකේ ප්‍රශ්නයක් නෑ. තියෙන අයගෙන් ගෙවන්න තියෙනවනේ. දැන් ඒ ගෙවන එක ගෙවන්න එපා. මේ රටේ ඉන්නේ 1000 දෙනා දින්නේ මිලියනකට වඩා බදු ගෙවන්න. ඕන තරම් ඉන්නවා. වෘත්තීය වේදීන් ඉන්නවා. வியாபாரிக்கே இன்னும் ஓங்க யுத்தக்கு முத்து இஷ்டகரான்னு ஓங்க பதுவ கெவன்னட்டு ஒண்ணு தீசெட்டாஹா பதுகே ஒண்ணு புழுவன் ஜனதாவா கிண்ணு ரிட்டர்ன் கேவண்ட புழுவங்கிண்ணு எயிந்தா மம ஹித்தனவா மேக காரியக்ஷம கலியுத்துய் புலுல் கலியுத்துய் டிஜிட்டலைஸ் கலியுத்துய் தூஷணைய பிட்டு தக்கியுத்துய் பாடுலபன ஆயத்தன பிரதிவியோகத்த கலியுத்துய் அலுத்தின் ஆயோஜன கெனன குணாத்மக வெனசக்கா அலுத் தாட்சணைய சந்தா அவஸ்தாவ லபாதியுத்துய் ஜாதிக சம்பத் கிய கிய ஏவா ஜாதிக கொடி வினய நுக்கரகத்த யுத்துய் கேனக தமாய் மம விஸ்வாச கரண்ணே கரு கதாநாயக துமித்திமா கௌரவம் பிரகாஷ கர சிட்டின்னே மே IMF එක තුලින් ඔවුන් කියන්නේ මොකද්ද? ඉතාමත්ම හොඳ කොන්දේසි කීපයක් තමයි ඔවුන් කියන්නේ. බදු ප්‍රතිපත්ති වල වෙනසක් කරන්නයි කියන්නේ. වියදමහා ගැලපෙන අයකිරීම් පෙට්‍රල් සහ විදුලිය සඳහා හඳුන්වලා දෙන්නයි කියලා කියනවා. දරිද්‍රතාවයෙන් පෙළෙන අයට ඒකේ මුදවා ගැනීම සඳහා යාන්ත්‍රණයක් සකස් කරන්නයි කියලා කියනවා. දත්ත මත පදනම් වූ එහෙම නැතුව සටන් පාත මත පදනම් නොවූ මූල්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්නයි කියලා කියනවා. දේශපාලනයන්ට දේශපාලනඥය ඇත්ත ඇඟිලි ගහන්නට බැරි මහා බැංකුවක් හදන්න කියනවා. බැංකු පද්ධති ආරක්ෂාව සැලසෙන පරිදි තිරසාර ක්‍රමවේදයක් හදන්නයි කියලා කියනවා. හොරකම දූෂණය හා වංචාව වළක්වන නීතිමය රාමුවක් දෙන්න කියනවා. වැරසක් තියෙනවද? වරදක් තියෙනවද? ඒක IMF එක කියන්න ඕනද? එයිනම් අපි සියලු දෙනාම දෙපැත්තෙන් එකතු වෙලා ඒ ප්‍රතිසංස්කරණ කියලා කරලා තවදුරටත් එකිනෙකාට බෝලේ පාස් කරන්නේ නැතුව සටන් පාටවල යන්නේ නැතුව එකතු වෙලා මේ ප්‍රතිපස්ති ටික ක්‍රියාත්මක කරලා මේ රට තිරසාර ආර්ථික ප්‍රගමණයකට අවශ්‍ය අඩිතාලම දමන්නට එක් වෙන්නයි කියලා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමින් විශේෂයෙන්ම විපක්ෂය. විපක්ෂය කියනවා මේ අපේ ප්‍රතිපත්ති. මේ අපි කියන දේවල් කියලා. එහෙමනම් මේක එකඟ වෙන්න එකතු වෙලා සට උදව් කරන්න ඒක කියලා යෝජනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.